SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sbs.com.au/sinhalese.
මේ ගෙවිලගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය කොයි වගේ පසුබිමක්ද අපේ මාතෘභූමිය තුළ නිර්මාණය කළේ? පක්ෂ විපක්ෂ දේශපාලනික මතවාද සහ සිදුවීම් පිළිබඳව අපි හැමනම් කරුණු විමසා බලමු. ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ අද දවසේදීත් සූදානම්. ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගිය සතියේ සිදුණු උණුසුම් දේශපාලනික කරුණු පිළිබඳව විමර්ශනය කියදෙන්න අපිත් එක්ක. ආයුබෝවන් ප්‍රියන්ත.
ආයුබෝවන් දිලක්ෂි.
27 වෙනිදා සිකුරාදා ඒකාබද්ධ විපක්ෂයේ විසින් නුගේගොඩදී පවත්වන ලැබපු පෙරලියක ආරම්භම ජනරැලියෙන් මම කැමැති අද දවසේදී සාකච්ඡාව පටන් ගන්න. අපි දැක්කා මේ ජනරැලියෙන් අනතුරුවත් විවිධ පක්ෂ විපක්ෂ මතවාද බිහිවීමින් පවතිනවා. මොකද මේ ජනරැලිය හරහා ඒකාබද්ධ විපක්ෂයේ කොයිතරම් ප්‍රබලත්වයක් තියෙනවද, කොයිතරම් ජන ඒකරාශී වීමක් ඔවුන්ට තියෙනවද කියන කාරණාව පෙන්වීම සඳහා තමයි එක්කතකින් ඔවුන් මේ කාරණාව සිදු කළේ. මේ සම්බන්ධව විවිධ ආකාර මතත් අපිට ඇහෙනවා. ප්‍රියන්ත, අපි කැමති මේ ජනරැලිය පවත්වන ආකාරයේ කොයි වගේ ජනතා ප්‍රතිචාරයක් තිබුණද, ඊට පස්සේ ඇති වෙන පක්ෂ විපක්ෂ මතවාද පිළිබඳවත් සම්පූර්ණයෙන්ම ඔබෙන් දැනගන්න.
පොදුලුක්ෂි, පසුගිය 27 වෙනිදා ඒ කියන්නේ සිකුරාදා නුගේගොඩ මංසන්ධියේදී ඒකාබද්ධ විපක්ෂය දැවැන්ත ජනරැලියක් පවත්වනු ලැබුවා. පෙරලියක ආරම්භම නමින් තමයි ඔවුන් මේ නම් කර තිබුණේ. දේශපාලන ලෝකේ විශාල උනන්දුවක් මේ සම්බන්ධයෙන් තිබුණා. මොකද ඒකාබද්ධ විපක්ෂය විවෘත වේදිකාවක් තුළ සමාජය තුළ විවිධ රැස්වීම් ඊට පෙර පවත්වා තිබුණත් බොහෝ කලකින් මෙවැනි විශාල රැස්වීමක් පවත්වා තිබුණේ නැහැ. එම නිසා ආණ්ඩුව මෙන්ම විපක්ෂයත් සියලු දේශපාලන පක්ෂත් මේ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දැක්වුවා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුල සිටම කිව්ව තමන් මීට නායකත්වය ලබා දෙන බවත්, මේ සඳහා සහභාගි වෙන බවත්, ඒත් එක්කම මේ රැස්වීම පැවැත්වීමට දින කිහිපයකට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන මහඇමතිවරුන් හිටපු ජනාධිපතිවරයා මුණ ගැසුණා. ඒ මුණ ගැසීම තුලත් යම්කිසි ආකාරයක කතාබහකට ලක් වුණා. මේ මුණ ගැසීම තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නියෝජනය කරන පාර්ශවය මෙම රැස්වීම සම්බන්ධයෙන් දක්වන උනන්දුව හේතුවෙන් මේ මුණ ගැසීම සිදු වුණාද යන්න. එසේ වෙතත් මෙම රැලියේදී විශේෂ අවස්ථාවන් කිහිපයක්ම දක්නට ලැබුණා. දිල්රුක්ෂි, එක් කාරණයක් තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙම අවස්ථාවට සහභාගි වන බව නිවේදකයන් ඔහුගේ නම ප්‍රකාශයට පත් කළා. එය ලොකු උනන්දුවකින් මිනිසුන් බලාගෙන හිටියා. නමුත් ඒ අවස්ථාවේදී වාහනේ පමණයි ආවේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ අවස්ථාවේ පැමිණියේ නැහැ. වේදිකාවේ කතා කරමින් හිටියේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා. ඔහු මුලින්ම ප්‍රකාශ කළා හිටපු ජනාධිපතිවරයා පැමිණි බව. නමුත් ඔහු ඒකම ප්‍රකාශ කළා, ඒ අහවේ ඔහු නෙමෙයි වාහනේ පමණයි ආවේ, ආරක්ෂක ප්‍රශ්නයක් නිසා ඒ ආකාරයෙන් කිරීමට ඒගොල්ලන්ට සිද්ධ වුණා කියලා. ඉන් අනතුරුව තමයි යලිත් හිටපු ජනාධිපතිවරයා වේදිකාවට පැමිණියේ. එතකොට මේ විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකි ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරපු, ඒ වගේම මෙම රැස්වීම ආරම්භ වෙන ඉස්සෙල්ලා සිටම කොස්කොළ, ඒත් එක්කම ක්‍රෝටන් කොළ, ඒ වගේම තනකොළ එහෙම රැගෙන යම්කිසි පිරිසක් එම ප්‍රදේශයේ රැඳී සිටියා. ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මෙම රැලියට සහභාගී වෙච්ච බොහෝ අය මෙම කොස්කොළ, ක්‍රෝටන් කොළ වගේ දේවල් රැගෙන ඇවිත් හිටියා. මොකද සමාජය තුළ මේ දවස්වල ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක් වෙනවා කොස්කොළ සහ ක්‍රෝටන් කොළ පිළිබඳව, තනකොළ පිළිබඳව. මොකද ඒවා ආහාරයට ගැනීම හැකියාවක් ඇති බව එක්තරා රාජ්‍ය නිලධාරියෙක් ප්‍රකාශ කිරීමත් සමගම එය ආණ්ඩුවට එරෙහි දේශපාලන සංකේතයක් බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂත්වයක් තියෙනවා දිල්රුක්ෂි. ඒ තමයි දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල දේශපාලන නායකයෙකු වන ජාතික නිදහස් පෙරමුණේ නායකත්වය දරන විමල් වීරවංශ මන්ත්‍රීවරයා නුගේගොඩ රැලියේදී කරන කතාව පාර්ලිමේන්තුවේදී සිදු කිරීම. ඊට පෙර තිබුණු පාර්ලිමේන්තු දිනයකදී ඔහු විශේෂ කතාවක් කළා. එම කතාව ඇත්තටම සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු අමතන ආකාරයට නෙමෙයි සිද්ධ වුණේ, ඔහු නුගේගොඩ රැලිය අමතන ආකාරයට තමයි මෙම කතාව කළේ. පස්සේ එම කතාවේ වීඩියෝ දර්ශන විමල් වීරවංශ මහතාගේ දේශපාලන කතාව විදිහට රැලියේදී ඉදිරිපත් කරනවා. ඒවා තමයි දිල්රුක්ෂෙහිදී දක්නට ලැබුණු විශේෂ කාරණා වුණේ.
දැන් ප්‍රියන්ත, ඇත්තටම මේ පෙරලිය කැරඹුම ජනරැලිය පිළිබඳව බොහෝ දෙනා බලාගෙන හිටියේ කොයිතරම් ජනසංඛ්‍යාවක් මේකට සහභාගී වෙයිද කියලා. මේකත් එක්තරා අන්දමකට ඒකාබද්ධ විපක්ෂයට තමන් වටා සිටින ජනබලය පෙන්වීමට ලැබුණ හොඳ අවස්ථාවක්. දළ වශයෙන් අපිට කියන්න පුළුවන්ද කොයිතරම් ජනසංඛ්‍යාවක් මේකට සහභාගී වුණාද කියලා?
ඔදිලික්ෂ, ඇත්තටම මේ ජනසංඛ්‍යාව සම්බන්ධයෙන් රැස්වීමට පෙර සිටම විවිධ කතාබහ ඇති වුණා. ඒකව විපක්ෂයේ පැත්තෙන් Taman මෙතරම් ප්‍රමාණික ජන සංඛ්‍යාවක් මේකට සහභාගී කරන බව ප්‍රකාශ කළා. ඒත් එක්කම ආණ්ඩුව පාර්ශවයෙන් විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයෙන් ඒකට අභියෝග සමහර දේවල් ඉල්ල කළා. කෙසේ වෙතත් එම රැස්වීම තිබුණු දිනය නුගේගොඩ මන්සන්දියේ සිටම හයිලර් පාරේ සිටම ওই රැස්වීම පැවැත්වුණු නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේ තිබෙන ස්ථානය දක්වා අතිවිශාල ජනකායක් සිට බොහෝමයි වාර්තා සඳහන් කරන්නේ. ඇතැම් වාර්තාවල 10,000කට අධික සංඛ්‍යාවක් කියලා වාර්තා වෙනවා. තවත් වාර්තාවල 15,000කට අධික සංඛ්‍යාවක් කියලා වාර්තා වෙනවා. තවත් වාර්තාවල 20,000කට ආසන්න සංඛ්‍යාවක් කියලා වාර්තා වෙනවා. කොහොම වුණත් මේ එකින් එක ජනතාව ගණන් නොකරත් මුළු නුගේගොඩම මහ විශාල රථවාහන තදබදයක් ඇතිවන ආකාරයෙන්, ඒ කියන්නේ හයිලල් පාරේ සිට මෙම රැස්වීම තිබෙන ස්ථානය, ඒත් එක්කම අනිත් පැත්තෙන් නාවල පැත්තට දිවෙන මාර්ගය, අනිත් පැත්තෙන් මහරගම පර්ණකෙස්බෑව මාර්ගය අවහිර වන ආකාරයට මේ ආකාරයෙන් මහා අතිවිශාල ජන සංඛ්‍යාවක් මෙම රැස්වීමට සහභාගී වී සිටිය බව නම් නොරහසක්.
දැන් මේ ජන රැලිය පැවැත්වීම හරහා ඒකාබද්ධ විපක්ෂය අපේක්ෂා කරපු ඒ ජනබලය රජයට පෙන්වීම, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට පෙන්වීමේ කාර්යාවලිය සාර්ථක වුණා කියලා කොහොමද අපි දැනගන්නේ? කොයි වගේ සමාජ මතවාදයක්ද දේශපාලනික කතාබහක්ද ඒ සම්බන්ධව තියෙන්නේ ප්‍රියන්ත?
ඇත්තටම දිලෘක්ෂි, ඒක විපක්ෂයේ ප්‍රධාන අරමුණ උනේ එක්සත් ජාතික පක්ෂ විරෝධී ජනබලයක් තමන් ගොඩනගනවා. එක්සත් ජාතික පක්ෂ විරෝධී නැත්නම් එක්සත් ජාතික පක්ෂ පාලනයේ විරෝධී පළ කිරීම සඳහා තමයි මේ ජනලිය පවත්වන්නේ කියන එක තමයි ඔවුන් කිව්වේ. එතනදී ඔවුන් කිව්වා ඔවුන් සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සිටිනවා, ආණ්ඩුව ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සිටිනවා, තවත් සමහරු එන්නේ ඉන්නවා. කොහොම වුණත් මේ හැමෝටම විශේෂ සංඥාවක් ඔවුන් මේ අවස්ථාවේදී ලබා දුන්නා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ විරෝධී ජනබලය තමන්ට කොයි ආකාරයෙන් ගොඩනැගිය හැකිද, අවශ්‍ය ඕහොත් ආණ්ඩුව ඇතුළේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් පවා මේ අවස්ථාවට එකතු කරගත හැකි බව ඔවුන් පෙන්වුවා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිව්වා, මාව යළිත් දේශපාලනයට ඇදලා දැම්මේ මීට පෙර නුගේගොඩ තිබුණු රැස්වීම සහ වර්තමාන ජනාධිපතිවරයා. ඒත් එක්කම ඔහු කිව්වා නව ව්‍යවස්ථාවක් ගෙනීමට සැරසෙන ඇමරිකාවේ වුමනාව මත ඒත් එක්කම රට කැඩීමට තමන් කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැහැ බව. ඒ කියන්නේ සංස්කෘතිය විනාශ කරන ආර්ථික අගාධයකට රැගෙන යන්න කිසිම අවස්ථාවක් ඉඩක් ලබා දෙන්නේ නැති බව බොහෝ කටින් කියවිච්ච කාරණේ තමයි එක්සත් ජාතික පක්ෂ විරෝධය තමන්ට තිබෙන බව. ඉතින් එහෙම විරෝධයක් ගොඩනගා හොඳ විපක්ෂයක් නිර්මාණය කළ හැකි බව, මැතිවරණයකදී ඔවුන්ව පරාජය කිරීමට යම්කිසි ආකාරයකට මේ පක්ෂයේ හැකියාවක් පවතින බව තමයි සංඥාවක් විදිහට එකපද විපක්ෂය ලබා දුන්නේ. එම සංඥාව මම හිතන්නේ සෑහෙන දුරට සාර්ථක වුණා කියලා.
හොඳයි ප්‍රියන්ත, මම මේ අවස්ථාවේදී මේ පෙරලිය කැරඹුම මේ ජන රැලියට සම්බන්ධ වෙලා හිටිය ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් කීප දෙනෙකු ප්‍රකාශ කරපු අදහස් යොදා ගන්නටත් කැමැති. බලමු අපි ඔවුන් මොන වගේ අදහස්ද මේ ජන රැලියේදී ප්‍රකාශ කළේ කියලා. මම ප්‍රියන්ත මුලින්ම යොදා ගන්නවා ඔබ කලින් සඳහන් කරපු ආකාරයට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුව තුලදීම මේ ජනරැලියට කලින් සිටම මේ ජනරැලියට ගැලපෙන ආකාරයෙන් සිදු කරපු කතාබහ, ඇත්තටම පාර්ලිමේන්තුවේදී සිදු කරපු මේ කතාබහ පිළිබඳව මේ වෙනකොට වෙනත් කතාබහකුත් නිර්මාණය වෙමින් පවතින පාර්ලිමේන්තුව පාවිච්චි කළාය කියලා මේ ජනරැලිය වෙනුවෙන් වන ඔහුගේ කතාව පැවැත්වීම උදෙසා විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කලින් සිටම කරපු ප්‍රකාශය ඔබ සඳහන් කරපු ආකාරයට වීඩියෝ දර්ශන වලින් රැලියේදී ප්‍රදර්ශනය වුණේ මේ ආකාරයට.
මේ පොළවට ආදරය කරන මිනිසුනි රටක් ජාතියක් වෙනුවෙන් මේ පරගැති තක්කඩි හවුල තීරණාත්මකව පරාජයට පත් කරන්න, මාතෘභූමියට ජය වේවා, ඒකාබද්ධ විපක්ෂයට ජය වේවා, මේ ඓතිහාසික නුගේගොඩ එක් ලොක් වෙච්ච ලක්ෂ සංඛ්‍යාත ජනයාට මම්බගේ ආචාරය ප්‍රණාමය ගෞරවය පුද කරනවා.
විමල් වීරවංශ මන්ත්‍රීතුමා නුගේගොඩ පිළිබඳවත් පාර්ලිමේන්තුව තුළදී කලින්ම හිදී සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ පෙරළිය කැරඹුම ජනසටනේදී මේ ආකාරයෙන් තමයි අදහස් ප්‍රකාශ කළේ.
අද බලන ජීවන වියදම අද සහල් මිල 99 පැනලා ඉවරයි, අද රුපියල් 200 පැනලා ඉවරයි, පරිප්පු කිලෝගේ ගාන අද කිලෝගේ මිල රුපියල් 180 පැනලා ඉවරයි, ලොකු ලුණු කිලෝ එක තිබ්බා ඉදා 98 විතර තිබුණේ මිල, අද 120 පැනලා ඉවරයි, පොල් ගෙඩිය 70 නගලා ඉවරයි, අද වෙද්දි 495 පැනලා ඉවරයි, හාල් මැස්ස කිලෝගේ ගාන ඒ තියා ලුණු කිලෝ එක තිබ්බ රුපියල් 27.30යි, අද රුපියල් 85යි. කොහමද තිකිරි මොනේ?
හොඳයි, අපි ඊළඟට වාසුදේව නානාකාර මන්ත්‍රීතුමා සඳහන් කරපු අදහස් පිළිබඳව අවධානය යොමු කරමු.
මේ අද පෙරළිය කරමුම 2017 වර්ෂය අපිල්ලනවා දීපිය උත්සන්දය. මේ ආණ්ඩුව පෙරලා දමන ජනතා අරගලයට අපි සූදානම් වෙමුයි කියා මම තමුන්නාසේලාට කියනවා.
ඔව්, මෙහිදී තවත් සුවිශේෂිත්වයක් වුණා. මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය අතරම කරුණාමාන් සිංහලෙන් අදහස් ප්‍රකාශ කරන ලැබුවා. SBS සිංහල ගුවන්විදුලියටත් මීට වසරකට විතර කලින් අපි කෙසේ හෝ අවස්ථාව ලබා ගත්ත මේ ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය පිළිබඳව දැඩි ලෙසින් කතාබහ වෙද්දී කරුණාමාන් සම්බන්ධ කරගෙන කතාබහ කරන්න එහිදී ඔහු සිංහලෙන් කතාබහ කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. පෞද්ගලිකව ඔහු මට එයට හේතු පැහැදිලි කළාට සදාචාරාත්මක එය මට ඔබට හෙළි කරන්නට අපහසුයි. නමුත් අපි කරුණාම්මාන් මාධ්‍යයකට පැමිණිලා ප්‍රසිද්ධ ජනවේදිකාවල සිංහලෙන් අදහස් ප්‍රකාශ කිරීම දකින්නේ බොහොම කරාතුරකින්. ඔහු ජාතික ඒකාබද්ධතා කටයුතු අමාත්‍ය දුරේ දරුවා මහින්ද රාජපක්ෂ පාලන සමයේදී, ඒ වගේම ජාතික ලයිස්තුවෙන් තමයි ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ 2009 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති තනතුර දරුවා. ඉතින් ඔහුගේ සහභාගීත්වයත් මේ පෙරළිය කැරඹුම ජන ඒකරාශී වීම යොදාගෙන තිබුණා යම්කිසි ආකාරයක අදහස් ප්‍රකාශ කිරීමක් උදෙසා.
මම කෙලකුණ දන්න කෙනෙක්. ඒ නිසා මම මහින්ද රාජපක්ෂතුමා එක්ක ඉන්නේ. එයා රට වේරපු නායකයා. මම ඔබලා කියෙන් ඉල්ලා සිටිනවා ඔබලා එතුමාට කෙලකුණ දක්වන කියලා. ස්තුතියි. අපි මාතෘභූමිට ජය වේවා.
හොඳයි, මේ ළඟ අදහස් එකතු කර ගැනීම කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කරපු අදහස්.
අද මුළු රටම වෙන්දේසිවත් අක්කරලා කෑලි කෑලි වලට විකුණනවා. මෙහෙම තව අවුරුදු 3ක් ගියොත් මිත්‍රවරුනි රටේ කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේ ජනගඟ අද මෙතනට ආවේ ආණ්ඩුවට පණිවිඩයක් දෙන්නයි. මේ පින්බිම වසර දෙකක් කෑවා හොඳටම ඇති දෙයියන්ගේ නාමෙට පලයල්ල කියන්නයි අද අපි නුගේගොට්ට ආවේ. ඇමරිකාවේ සායෙන් ඉන්දියා වෙසායෙන් මේ ජනමතයට ඇහුම්කන් නොදී බලහත්කාරයෙන් ඉන්න හදනවා නම් මේ ජනගඟ අරගෙන අරලියගා මන්දිරයට එන්න අපි ලෑස්තිගෙන පණිවිඩය අපි ආණ්ඩුවට දෙනවා.
කොහොමාරි මේ ජන ඒකරාශී වීමට සම්බන්ධ වුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළ කළේ මෙවන් අදහසක්.
අද රැස් වෙලා මේ ජනතාව කියන්නේ ආණ්ඩුවට මේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාව නතර කරන්න කියලා. ඒක නේද? ඔද පොරොන්දුනේ මේක නෙවෙයි, රටකඩනේව නෙවෙයි පොරොන්දුනේ, විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියලා. මුත් ඒක නෙවෙයි කරේ. ඒක පැත්තකට දැම්මා. අද මේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාව ගේන්න එනවා. ඒකටයි අපි විරුද්ධ. ජනතාව රවට්ටලා බලයට ඇවිල්ලා අද මේ කරන්නේ මොකද්ද?
කෙසේ හෝ මේ පෙරළිය කැරඹුම මේ ජන ඒකරාශී වීමට කලාකරු සමන් ඒකනායක මහතා කවියෙන් යම් කිසි වූ අදහසක් ඉදිරිපත් කළා විරෝධතාව පළ කර සිටියා වත්මන් පාලනාධිකාරිය වෙත. එයත් ඉතාමත් ආකර්ෂණීය අංගයක් බවට පත් වුණා මේ රැස්වීමේ. මා එයින් මේ සම්බන්ධව තියෙන අදහස් ප්‍රකාශ කිරීම නිමාවට පත් කරන්න කැමති. දැන් පෙරළිය කැරඹුම ජනරැලියෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයත් ජනරැලි මාලාවක් පැවැත්වීමේ අරමුණින් පළවෙනි ජනරැලිය පවත්වන ලැබුවා අනුරාධපුරයේ රනිල් සමග අත්වල් බැඳ ගැනීම යනුවෙන්. ඇත්තටම මේ එක්සත් ජාතික පක්ෂයේ අභිලාෂයන් මොනවද මේ රැලිය හරහා? අපි ඒ පිළිබඳවත් දැනගන්නට කැමතියි.
පොදිලුක්ෂි, ඇත්තටම එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ජනරැලි මාලාවක් ආරම්භ කරනු ලැබුවා අනුරාධපුරයෙන්. ගෙවුණු සතියන්තයේදී ඔවුන් රනිල් සමග අත්වල් බැඳ ගනිමු නමින් මෙම ජනරැලි මාලාව ආරම්භ කළා. ඒකේ ප්‍රධාන අරමුණ වුණේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණයක් සඳහා ප්‍රතිසංවිධානය කිරීම. මොකද මීට පෙර මැතිවරණයකට මුහුණ දුන්න එක්සත් ජාතික පක්ෂය 2015 වර්ෂයේදී එම මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණයක් සඳහා පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමක් හෝ පක්ෂයේ සූදානම් කිරීමක් හෝ සිද්ධ වුණේ නැහැ. මේ නිසා ඔවුන් සිද්ධ කරන්නේ ඒ දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම පවත්වමින් එම දිස්ත්‍රික්වල තිබෙන පක්ෂ බලමණ්ඩල, ඒ වගේම තරුණ සමිති, ඒ වගේම කාන්තා සමිති, මේ සියලුම සමිති එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත සියලුම දිස්ත්‍රික් මට්ටමින් පවතින සමිති සමාගම් මේ සියලු දේවල් ප්‍රතිසංවිධානය කළා 2017 වර්ෂයට ගැළපෙන ආකාරයට එය සකස් කිරීම. එතනදී මැතිවරණයක් සම්බන්ධයෙන් කතාබහට ලක් වෙනවා. ඒ තමයි 2017 වර්ෂයේ පවත්වනවා නම් පැවැත්ති යුත්තේ පුංචි ඡන්දයයි, ඒ කියන්නේ පළාත් පාලන ඡන්දයයි. ඒ අනුව ඔවුන් මේ පළාත් පාලන ඡන්දයට හෝ එළඹෙන ඕනෑම ඡන්දයකට එක්සත් ජාතික පක්ෂයේ විදිහට වන සූදානම තමයි මෙයින් පෙන්නුම් කරන්නේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙම රැස්වීමදි ප්‍රකාශ කරලා තිබුණා ආර්ථිකය කඩාකප්පල් කරන්න කාටවත් ඉඩ නොදෙන බව, ඒවා පරාජයටපත් කරන බව. ඇතමුන් මේ සඳහා උද්ඝෝෂණ පවත්වනවා, ඒවා පරාජයටපත් කරනවා. ඒත් එක්කම සංදයක් සඳහා ප්‍රතිසංවිධානයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් කරන බවත් ඔහුෙහිදී ප්‍රකාශ කළා තිබුණා.
හොඳයි ප්‍රියන්ත, මම මෙහිදී මේ එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන ලද රැස්වීමේදී යම් යම් පුද්ගලයන් පළ කරපු අදහස් කිහිපයකුත් මෙහිදී එකතු කරගන්නට කැමැතියි මේ ළඟට. මුල්ම අදහස් එකතු කර ගැනීම විදිහට මම ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා එහිදී ප්‍රකාශ කරපු අදහස්.
අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න හැම කෙනෙක්ම ඇමතිවරු හිටපු ඇමතිවරු කාලේ මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්නට උවමනාවක් තිබුණේ නැහැ. දැන් අද තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. මම ඔබතුමන්ලගෙන් අහන්නේ, අද පවතින මේ සමාජ ආර්ථික ප්‍රශ්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි බාරගත්තට පසුව නිර්මාණය වූ ප්‍රශ්න කියලා. මේ ප්‍රශ්න
අපිට මෙහිදී සෑම කෙනෙකුගේම අදහස් යොදා ගැනීම අපහසුයි. නමුත් කැපී පෙනෙන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කරපු අයවලුන් කිහිප දෙනෙකුගේ අදහස් තමයි මෙහිදී යොදාගන්නේ. දැන් ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කරපු අදහස්.
මම තමුන්නාන්සලට කියන්නේ, ආයේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තට පස්සේ තව අවුරුදු 15ක් 20ක් යනකම් මේක වෙනස් කරන්න බෑ, බය වෙන්න එපා කියලා. මේක පටන් ගැම්ම විතරයි. අපි කියනවා පහුගිය ආණ්ඩුවේ හොරකම් කරපු මේ හොර රැළම මේ ඉදිරි අවුරුදු දෙක ඇතුළත හිර කූඩු වලට යවන්න අපි ලෑස්ති කියන එක මම තමුන්නාසලට මතක් කරනවා.
හොඳයි, දැන් රනිල් සමග අත්වල් බැඳගෙන නව ආණ්ඩුවක් කරා පියනවගෙමු කියන මේ තේමාව යටතේ ආරම්භ කරපු මේ රැස්වීම මාලාවේ සතුවිතිය අපිට ඉදිරියටත් ඒ රැස්වීම පවත්වන ආකාරයට අනුව දැනගන්න පුළුවන් වේවි. අනුරාධපුරයෙන් ආරම්භ වුණු මේ කරතවයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මේ වගේ අදහසක්.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ආර්ථිකය විනාශ කරා, දැඩි සත්කාරයට ඇව්වා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි මටයි මේක බාර ගන්න උනා. අපි බාරගත්තේ මේ ජාතික ආණ්ඩුව ඇති කළා. අපිට තියෙන යුතුකම් දෙකක්. ජනතාවට හොඳ ආදායමක් දෙන්න, තරුණයන්ට හොඳ අනාගතයක් දෙන්න, ස්ථිර අනාගතයක් දෙන්න. මේ අපේ රටට තියෙන අන්තිම අවස්ථාව.
හොඳයි, අපි මේ ජන රැලි වලින් අනතුරුව මීළඟ කතාබහට යමු. අපි දැක්ක මහබැංකු බැඳුම් කර සිදුවීමට සම්බන්ධව වන විවිධ කතාබහ පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ ජන සමාජය තුළ ඇති වෙනවා. ඊට පස්සේ කෝප් කමිටු වාර්තාවක් හරහා මේ සම්බන්ධව යම්කිසි විමර්ශනයක් සිදු කළ යුතු යනුවෙන් ඊළඟට ඒ කතාව අපිට ඇහුණා. ඊට පස්සේ අවසාන වශයෙන් මේ මෑතකදී අපිට ඇහෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහබැංකු බැඳුම් කර සිදුවීමට අදාළ ඒ පරීක්ෂණ කටයුතු සඳහා විශේෂ කොමිසමක් පත්කිරීම. මේ කොමිසමට නිලධාරීන් පත්කරනු ලැබුව පසුගිය සතියේදී අපි කැමැති ප්‍රියන්ත මීලංකට දැනගන්න කවුරු කවුරුද ඒ කොමිසමට පත් කරන ලැබුවේ කියලා.
ඇත්තටම දිල්රුක්ෂි මහබැංකු බැඳුම් කර නිකුතුව සම්බන්ධ සිද්ධිය නැත්නම් වංචාවක් සිදු වූ බවට චෝදනාවක් එල්ල වුණා. එම චෝදනාව විමර්ශනයකට ලක් වුණ එක්තරා ආකාරයකින්. නමුත් එය අවසානයක් දක්වා තවම ගමන් කර නැහැ. මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනයට ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත් කරලා එහි සමාජිකයන් නම් කිරීම තමයි එම සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම මෑතකදී සිද්ධ වෙච්ච කාරණය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඊට පත් කෙරුණා. එකයි කේ චිත්‍රසිරි, අනෙක් විනිසුරුවරයා තමයි ප්‍රසන්න ජයවර්ධන. ඒ වගේම විශ්‍රාමගිය නියෝජ්‍ය විගණකාධිපතිවරේ විදිහට කන්දසාමි වේලුපිල්ලේ මහතා පත් කරනු ලැබුවා. මෙම ජනාධිපති කොමිසමට පැවරෙන්නේ 2015 පෙබරවාරි සිට 2016 මාර්තු දක්වා. මහබැංකු බැඳුම් කර නිකුතුවේදී යම්කිසි ආකාරයක වංචාවක් සිද්ධ වෙලා තියෙනවද, අක්‍රමිකතාවක් සිද්ධ වෙලා තියෙනවද කියලා සොයා බැලීම. මෙතනදී විශේෂිතම දෙයක් තියෙනවා දිල්රුක්ෂි. ඒ තමයි මෙම කොමිසම මේ පිළිබඳව සොයා බලන්නේ ශ්‍රී ලංකාවේ පවතින අපරාධ නීතිය යටතේ මෙවැනි දෙයක් සිද්ධ වුණාද කියලා. මොකද ජනාධිපතිවරයා පැහැදිලිවම කිව්වා මේක සිවිල් නීති යටතේ සොයා නොබැලිය යුතුයි, අප දැන් මේ අපරාධ නීති යටතේ සොයා බැලිය යුතුයි කියලා. ඒ අනුව ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළේ අපරාධ නීති යටතේ මේ සම්බන්ධයෙන් සොයලා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයාට බාර දී යුතුයි කියන කාරණයටයි. ඊට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා කොළඹ නාරායම්පිට අභයාරාමයේ පැවති රැස්වීමකදී මෙම කොමිසම පිළිබඳව පැහැදිලි සඳහනකුත් කළා දිල්රුක්ෂි.
හොඳයි, ඊළඟට මේ ඊයේ පෙරේද වෙනකොට අපිට ඇහෙන තවත් අලුත්ම කතාවක් තමයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඝාතන තැතක් පිළිබඳව වන කතාබහ. එල්.ටී.ටී. සංවිධානයට සම්බන්ධ වෙලා හිටපු සැකකරුවන් කීප දෙනෙකු එකතුව මේ ඝාතන තැත සඳහා උත්සාහ දරනු ලැබුවා කියලා බුද්ධ්‍යංශ විසින් අනාවරණය කරගෙන තියෙනවා. මේක සමාජය තුළත් දේශපාලන ක්ෂේත්‍රය තුළත් දැඩි ලෙසින් කතාබහට ලක්වෙමින් තියෙන කාරණාවක් බවට පත් වුණා පසුගිය දින දෙක තුළ. අපි කැමති ප්‍රියන්ත මීළඟට මේ සම්බන්ධව වන සිදුවීම් මාලාව දැනගන්න ඔබෙන් සවිස්තරාත්මකව. කොයි වගේ කරුණුද මේ වෙනකොට මේ සිදුවීමට අදාළව අපිට වාර්තා වන්නේ?
ඔව්, දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාව ඝාතනය කිරීම සඳහා යම්කිසි උත්සාහයක් පැවති බව මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. ඇත්තටම ආරක්ෂක අංශ තමයි මේ අනාවරණය කරගෙන සුමන්තිරන් මන්ත්‍රීවරයාට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරලා තිබුණේ. මොකද ජනවාරි මාසයේ මේ මාසයේ මුලදී කිලනොච්චේදී ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා හිටපු එල්.ටී.ටී. සාමාජිකයන් දෙදෙනෙක්. ඒ අත්අඩංගුවට ගනු ලැබුවේ ඇත්තටම වෙනත් කාරණා මත. ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අතුරු කාරණාවක් විදිහට තමයි සුමන්දිරන් මන්ත්‍රීවරයා ඝාතන උත්සාහයක් තියෙන බව අනාවරණය වුණේ. ඉන් පස්සේ එය සුමන්දිරන් මන්ත්‍රීවරයාට දැන්නුවා. ඇත්තටම ජනවාරි 13 වෙනිදා යාපනයේ සංචාරයක් කිරීමට සුමන්දිරන් මන්ත්‍රීවරයාට නියමිතව තිබුණා. අන්නේ සංචාරය අතරතුරදී මේ ඝාතනය සිදු කිරීමට සැලසුමක් තිබූ බවට තමයි අත්අඩංගුවට ගත්ත එම සැකකරුවන් ප්‍රකාශ කරලා තිබුණේ ආරක්ෂකංශ වෙත. ඉන් අනතුරුව ආරක්ෂකංශ පියවර ගත්තා සුමන්දිර මන්ත්‍රීවරයා දැනුවත් කරලා ඔහුගේ ආරක්ෂාව වැඩි කිරීමට. ඉතින් මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ තවමත් සිදුවීමින් පවතිනවා ශ්‍රී ලංකාවේ. විශේෂයෙන් සුමන්දිරන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් කියලා තිබුණු කාරණය තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් සහ සම්බන්ධන් මහතා සහයෝගය පළ කරනවා. එතෙන්දී මේ ව්‍යවස්ථාව හරහා දෙමළ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම් ලබා දී ඔවුන්ගේ ගැටලුව විශේෂයෙන් ජාතික ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබාගෙන ඒම සඳහා තමන් කටයුතු කරනවා කැපවී සිටිනවා. ඉතින් මෙයට විරුද්ධ එක් එක් අන්තවාදීන් සිටිනවා. එම අන්තවාදීන් දෙමළ සමාජයේ පවා සිටිනවා. අන්න ඒ දෙමළ සමාජයේ සිටින අන්තවාදීන් විසින් මෙම සැලසුම දියත් කළාද කියලා තමන්ට සැකයි කියන කාරණය තමයි කිව්වේ. ඒ වගේම ජාතික හෙළවරුමය මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවමින් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරලා තිබුණා. එක අදහසක් තමයි සුමන්දිරන් මන්ත්‍රීවරයා එක්තරා අවස්ථාවකදී දකුණේ අන්තවාදීන් සම්බන්ධ කතාබහට ලක් කරලා තිබුණා. නමුත් හෙළවරුමය ඒ ප්‍රතික්ෂේප කළා. එහෙම දකුණේ අන්තවාදීන් විසින් විෂයම් සැලසුමක් දියත් කිරීමක් කුමන්ත්‍රණය කිරීමක් සිද්ධවීමක් ගැන කරන ප්‍රකාශ පිළිගන්න බැහැ කියන කාරණය. හැබැයි ඊට වඩා මතුවී යුතු කාරණේ විදිහට අපි දැක්කේ සම්බන්ධන් මන්ත්‍රීවරයා ඒ වගේම සුමන්දිරන් මන්ත්‍රීවරයා ආණ්ඩුවත් සමග තමයි කටයුතු කරන්නේ. කියන්නේ ආණ්ඩුවට ඔවුන් එකතු වෙලා නැහැ. නමුත් ආණ්ඩුවත් සමග දෙමළ ජනතාවට යම්කිසි විසඳුමක් ලබා දීම සඳහා තව ව්‍යවස්ථාව හරහා කරන්න පුළුවන් කියන මතවාදය තුළ ඔවුන් ඉන්නවා. එතකොට ජාතික හෙළවරුමය කියන කාරණේ තමයි දෙමළ සමාජය තුළ දැන් අභිබලයෙන් මේ ප්‍රශ්නේ විසඳිය නොහැකි කියන සම්බන්ධන් සුමන්දිරන් වගේ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම අවිබලයෙන් තමයි මේ විසඳිය යුතුයි කියලා විශ්වාස කරන එල්.ටී.ටී.ඊ.න් ඉතිරි වෙච්ච නෂ්ටාවශේෂ අනුගමනය කරන තවත් කණ්ඩායමක් ඉන්නවා. අන්නේ අවිබලයෙන් මේ විසඳිය හැකියි කියන කණ්ඩායම දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් එහෙම ඉන්නවා. එම කණ්ඩායම විසින් සාමකාමීව ව්‍යවස්ථාව කරහා මේ විසඳිය යුතුයි කියලා විශ්වාස කරන පාර්ශවයන් එළවා දැමීම සඳහා ඔවුන් ඝාතනය කිරීම සඳහා උත්සාහයක් දරමින් ඉන්නවා කියන එක තමයි එළවරුමේ කිව්වේ. එතකොට එළවරුමේ ඒත් එක්කම සම්බන්ධ මහතාට කිව්වා වහාම මේ කවුරුන්ද යන්නේ හිලිදරව් කරන ලෙස. විශේෂයෙන් මම මෙහෙම දෙයක්ත් කිව්වා එළවරුමේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත සි වර්ණසිංහ මහතා ප්‍රකාශ කළා තිබුණා ඉල්නොච්චි නැත්නම් වන්නී සිටිනවා මන්ත්‍රීවරයෙක් තියෙන්නේ කියම ඒ මන්ත්‍රීවරයා අයිබලයෙන් මෙය කළ හැකි බව විශ්වාස කරනවා. එම මන්ත්‍රීවරයාව හිලිදරව් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් ඔහු කවුරුන්දයි කියලා එළවරුමේ ප්‍රකාශයක් කරලා තිබුණේ නැහැ. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. ඒත් එක්කම ඉතින් සමාජය තුළ තවත් කතාබහ තියෙනවා විවිධ වෙබ් අඩවි, ඒත් එක්කම විවිධ විකල්ප මාධ්‍යයන් හරහා. ඒ කියන්නේ විශේෂගතව ඉන්න දෙමළ ජනතාව නියෝජනය කරන නැත්නම් දෙමළ ඩයස්පෝරාව ලෙස හඳුන්වන කොට්ටාශය. ඒ කොට්ටාශය තුලින් යම් යම් බලපෑම් සම්බන්ධයෙන් සහ සුමන්දිරන් වගේ මන්ත්‍රීවරුන්ට ඉල්ල දෙමින් පවතින බව. ඒ වගේම අපි දන්නා කාරණයක් තමයි දෙමළ ඩයස්පෝරාව බොහෝ විට සම්බන්ධතා පවත්වන්නේ සම්බන්ධන් සුමන්දිරන් ඒ වගේ මාවයි සේනා දිරාජා වගේ මන්ත්‍රීවරුන් සමග TNA එකේ එහෙම නැත්නම් දෙමළ ජාතික සන්ධානයේ එසේ වෙතත් ඔවුන් විතින්ද යම් යම් බලපෑම් මෙම මන්ත්‍රීවරුන්ට ඉල්ලවීමින් පවතින බව එම වාර්තා සඳහන් කරනවා. අවසාන වශයෙන් අපට හිතන්නට වෙන්නේ නිගමනය කරන්නට වෙන්නේ දැනට දෙමළ සමාජය තුළ දේශීය හා විදේශීය වශයෙන් අවිබලයෙන් මේ විසඳිය හැකි අවිබලයෙන් මේ විසඳිය නැහැකි කියන කොට්ටාස දෙකක් සිටනවා. මේ කොට්ටාස දෙක අතර ඇතිවන මත ගැටුම් එක්තරා ආකාරයක ඊට වඩා දරුණු තත්ත්වයක් දක්වා ගමන් කිරීමට සූදානම්ව පවතීද යන්න ප්‍රශ්නාර්ථය මතු කරනවා.
අපිට පසුගිය කාලවකවානුවේදී මේ සීමා නිර්ණය හා සම්බන්ධ වන කාරණාව පුළුල්ව කතා බහ කරන්න අවකාශය ලැබුණා. සීමා නිර්ණය හා සම්බන්ධ වාර්තාව දිගින් දිගටම කල්යමින් පැවතීම නිසා ඊට පස්සේ අපි මේ සාකච්ඡා වාරය හරහාම කතා බහට ලක් කළ අවසන් කමිටු වාර්තාව අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට බාර දීම හා සම්බන්ධ වන කාරණාව, ඊට සමගාමීව තවත් යම් මතුරු කාරණා අපිට අහන්නට ලැබුණා. පරිවර්තන කටයුතු සම්බන්ධව, එතකොට සියලු දෙනාම අත්සන් නොකිරීම හා කටයුතු සම්බන්ධව, මේ වගේ නොයෙකුත් දේවල් සම්බන්ධව කරුණ ඉදිරිපත් කරමින් මේ සීමා නිර්ණය අවසන් කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම කල් දැමුණා. තවදුරටත් මේක කල් දැමෙමින් පවතිනවා ප්‍රියන්ත. මේ සම්බන්ධවත් විශේෂිත මතවාද අපිට ඇහෙනවා, විශේෂයෙන්ම කමිටු සභාපතිවරයා සහ අමාත්‍යවරයා අතර මතගට්ටනයක් අපිට අහන්නට ලැබෙනවා. අපි කැමති මේ සීමා නිර්ණ කමිටු වාර්තාව තවදුරටත් දිග්ගැස්සෙන්නේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ මේ වෙනකොට පවතින වාතාවරණය දැනගන්න.
ඇත්තටම සීමා නිර්ණය කමිටු වාර්තාව ලැබෙන්නට පෙර ඒ සඳහා ජනමාධ්‍ය භාවිතා කරපු වචනයක් තමයි සීමා නිර්ණය කමිටු වාර්තාවට බාලගිරි දෝෂය කියන එක. අවසානයේ මේ බාලගිරි දෝෂය නැති වුණා. සීමා නිර්ණය කමිටු වාර්තාව පසුගිය 17 වෙනිදා ඇමති පයිස මුස්තාපා මහතා වෙත කමිටු සභාපති අශෝක පීරිස් මහතා විසින් බාර දෙන්න ලැබුවා. හැබැයි දැන් ඊළඟට තියෙන කාරණය තමයි ගැසට් කිරීම. නමුත් දැන් ඊළඟට කියන්න සිද්ධ වෙලා තියෙන දේ තමයි මේ ගැසට් කිරීමටත් බාලගිරි දෝෂය එක් වෙලාද කියන එක. මොකද දැන් ගැසට් කිරීමට නියමිතව තිබෙන්නේ දිල්රුක්ෂි මේ 31 වෙනිදා ජනවාරි මාසේ 31 වෙනිදා ගැසට් කරන බව තමයි ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණේ. නමුත් දැන් තියෙන අලුත්ම තොරතුරු තමයි ජනවාරි 31 වෙනිදා මේ ගැසට් කරන්නේ නැති බව. මොකද මෙම වාර්තාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙම තිබෙනවා. ඒත් මේ වාර්තාවේ අඩංගු වෙන කාරණා මොනවද කියලා පැහැදිලිව අපි තාම හරියටම දන්නේ නැහැ. මේ ගැසට් කරන තුරු මෙහි දෙමළ පිටපතේ යතුරු ලියනය කිරීමේ දෝෂ තියෙනවා. මේ දෝෂ නිවැරදි කළ යුතුයි. ඒ නිවැරදි කිරීම සඳහා නැවත කමිටුව ඒ නිවැරදි කරලා බාර දී යුතුයි වගේ කාරණයක් තමයි අමාත්‍යංශයට පැත්තෙන් සඳහන් වෙලා තියෙන්නේ. ඒ අනුව මෙය ගැසට් නොවුනුත් එහෙම මේ මාසේ අගට අප්‍රේල් මාසේ පුංචි ඡන්දය නැත්නම් පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ සැලසුමත් විය කියාමට සිදුවනවා. මොකද හේතුව පළාත් පාලන ඡන්දය ලැබීමට නම් මේ වාර්තාව ඉක්මනින් එළියට දමලා එම වාර්තාවේ කරුණු අනුව මැතිවරණ කොමිසම ඉතුරු ක්‍රියාමාර්ග ගත යුතුයි. යන දැන් තිබෙන කාරණය අනුව නම් මැතිවරණයත් අප්‍රේල් මාසයට පැවැත්වෙන්නේ නැහැ. යත්කල් යනවා 31 වෙනිදා මේක ඇසට් කෙරෙන්නේ නැහැ. ඒක නිසා විවිධ අඩුපාඩු සඳහන් කරමින් අමාත්‍යංශය පැත්තෙන් කමිටුවට එක්තරා ආකාරයකට නව කාර්යයක් පවරලා තිනවා. තව කාරණයක් කියුණා, මේ සීමා මායිම් ගැන විශේෂ සඳහනක් මේකෙ නැහැ. ඒකම සංශෝධනය වුණේ කුමක්ද යන්න පැහැදිලි නැහැ. ඒත් මේ වගේ අර යතුරු ලියනේ දෝෂ තිබෙනවා. ඉතින් මේ ඔක්කොම නිවැරදි කරන්න කියලා තමයි කමිටුවට දැන් කියලා තියෙන්නේ. අවසානයේ සිද්ධ වෙන දේ තමයි සීමා නිර්ණය සම්බන්ධයෙන් වාර්තාව ගැසට් නොවීම. ඒ හරහා පුංචි ඡන්දය පැවැත්වීමේ දිනය දින්නේමත් නොමැතිව කල්යාම.
හොඳයි, අපි ගිය සතියේදී කතා බහ කළා ප්‍රියන්ත, මේ කැබිනට් සංශෝධනයක් සිදු වෙනට යනවාය කියන කාරණාව. අපිට මොනවද මේ සම්බන්ධව දැනගන්නට ලැබෙන්නේ මේ වෙනකොට?
ඇත්තටම කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් දිගින් දිගටම කතා වෙනවා. මේ තුල දැන් අලුත්ම කාරණයක් තියෙන්නේ ආණ්ඩුවේ සිටින ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ අමාත්‍ය තනතුරු තවදුරටත් ප්‍රබල කිරීමේ අමාත්‍ය තනතුරු හිමි වෙන්න යන බවත්, ඒත් එක්කම තවත් 4 දෙනෙකුගේ කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනෙකුගේ වෙනස්කම් සිද්ධ වෙන්නට යන බවත්. ඉතින් නම් වශයෙන් කියවුන නැති වුණත් සමහර තැන්වල සඳහන් වුණා කබීර් හෂීම් වගේ ඉස්ලාජාතික පක්ෂ මහලේකම් දුහරේ නියෝජනය කරන අමාත්‍යවරයෙක්, එක්කම සුසිල් ප්‍රේමජයන්ත වගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල දේශපාලන චරිතයක් වන සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාගේ අමාත්‍ය දුහරියත් මේ දෙදෙනාගේ අමාත්‍ය දුහර මීට වඩා ප්‍රබල අමාත්‍ය දුහර බවට පත් වෙන බව. එසේ වෙත තාණ්ඩුව පැත්තෙන් නිල වශයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැහැ.
මේ ළඟට ප්‍රියන්ත, මම ඇත්තටම තවත් විශේෂ සමාජීය අවධානයට ලක්වන කාරණාවක් පිළිබඳව ඔබෙන් සැකහැර කරුණු දැනගන්නට කැමැති. ඒ තමයි රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කරපු එක්තරා ප්‍රකාශයක් හේතුවෙන් තමයි මේ කතාබහ වඩාත් පුළුල්ව කතාබහට නැගුණේ. ඔහු සඳහන් කළා, මේ හොරණ ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල් ගැල තැබීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණේ දැනුවත් වීමකින් තොරව කියලා. ඉනතුරු මේක උණුසුම් කතාබාවක් බවට පත් වුණා. හොරණට අර නිෂ්පාදන කර්මාන්ශාලාවට ආයතනමින් සහන ලබා දීලා තියෙනවා කියන කාරණාව පිළිබඳ කතාබහ වෙනවා. අක්කරයක් රුපියල් 100කට ලබා දුන්නා කියන කතාවකුත් ඇහෙනවා. ඒ වගේම හොරණට අර නිෂ්පාදන මේ ආයෝජකයා සම්බන්ධවත් විවිධ මතවාද ඇහෙනවා. ඇත්තටම මොකද්ද ප්‍රියන්ත මේ හොරණට අර නිෂ්පාදන කර්මාන්ශාලාවේ ආයෝජකයා සම්බන්ධව තියෙන කාරණාව මොකක්ද? එතකොට මේ අඩුමිලට ඉඩම් ලබා දුන්නයි කියන කාරණාව මොකක්ද? අගමැතිවරයා මේකට දැනුවත් වීමකින් තොරව සහභාගී වුණා කියන කතාවේ තේරුම මොකක්ද? අපි කැමති මේ කතාවේ සුළු මුළු ඇත්තටම පැහැදිලි කරගන්න. ඇයි මේ තරම් මේක මේ සමාජීය කතාබහට ලක් වෙන සිදුවීමක් බවට පත් වෙලා තියෙන්නේ කියලා?
පොදිල් ලක්ෂ්‍ය ඇත්තටම මේ හොරණ කර්මාන්ත කලාපයක් තිබෙනවා. එම කර්මාන්ත කලාපයේ ටයර් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා ආයෝජකයෙකු මුල්ගල් තැබීමක් සිද්ධ කළා. එම මුල්ගල් තැබීම සිද්ධ කරන අවස්ථාවට අග්‍රාමාත්‍ය රැන් වික්‍රමසිංහ මහතා ප්‍රධාන අමුත්තා විදිහට සහභාගී වුණා. මෙතනදී සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඔහුත් නියෝජනය කරන්නේ හොරණ අයිති වෙන කළුතර දිස්ත්‍රික්කය. ඔහු ප්‍රකාශ කළා මෙම ආයෝජකයා සම්බන්ධයෙන් නිසි වැටහීමකින් තොරව තමයි අග්‍රාමාත්‍යවරයා මීට සහභාගී වුණේ. එදා එදින උදෑසනත් අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් හරියට දැන සිටියේ නැහැ. නමුත් ප්‍රධාන අමුත්තා විදිහට එම ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත් කරලා තිබුණා, ප්‍රචාරය කරලා තිබුණා අග්‍රාමාත්‍යවරයා එන බව. අන්නේ ඉම නිසා එම අපහසුතාවයේ වැළැක්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහභාගී වෙච්ච බව. හැබැයි ඒ කියලා වැඩි කාලයක් ගත වෙන්නට පෙර මලික් සමර වික්‍රම අමාත්‍යවරයා, ජාත්‍යන්තර වෙළඳ කටයුතු සම්බන්ධයෙන් වන අමාත්‍යවරයා නිවේදනය නිකුත් කරමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සාවද්‍ය බව ප්‍රකාශ කළා. එතෙන්දී රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රධාන වශයෙන්ම කිව්ව කාරණය තමයි මෙම ආයෝජකයා ගෙවුණු රාජපක්ෂ ආණ්ඩු සමයේ ආන්දෝලනාත්මක ගණදිනවලට සම්බන්ධව නම කියවුණු ආයෝජකයෙක්. ඒත් එක්කම මෙම ආයෝජකයා මීට පෙරත් මේ ආරම්භ කරන්නට ගිහිල්ලා ජනාධිපතිවරයාගේ නියමෙන් එය නැවතිලා යලිත් වරක් මෙම ආයෝජකයාට මෙම අවස්ථාව ලබා දුන්නා කියන කාරණය. ඒ වගේම තව බරපතල වශයෙන්ම මතු කරපු කාරණය තමයි අක්කරයක් ලබා දීලා තියෙන රුපියල් 100කට කියන කාරණේ. අන්න ඒකයි මෙතෙන්දී තියෙන ප්‍රධාන කාරණේ විදිහට ගන්න. අක්කරයක් රුපියල් 100කට ලබා දීලා තියෙනවා. ඒත් එක්කම පසුගිය ආණ්ඩු සමයේ ආන්දෝලනාත්මක ආයෝජනයක් සඳහා මෙම ආයෝජකයාගේ නම කියවිලා තියෙනවා. ඔය කාරණා දෙක මත තමයි රයිසිනරත් අමාත්‍යවරයාගේ විරෝධය මත උනේ. නමුත් මලික් සමරවික්‍රම අමාත්‍යරෙන් පසුව කිව්වා අක්කරයක් රුපියල් 100කට ලබා දීලා නැහැ. රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරු අනුව තමයි රුපියල් මිලියන 170කට තමයි මේ අපි ලබා දීලා තියෙන්නේ. ආයෝජකයා පොරොන්දු වුණා ඒ එකවර ගෙවනවා කිව්වා. ඒ වගේම යම්කිසි ආකාරයකට මේ ඉඩම බද්දර යටත් වෙනවා. මේ සියලු දේවල්ම ප්‍රකාශ කළා තමයි රාජි සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ නිවේදනයක් මගින් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළ එහි කරුණු සාවද්‍ය බව ප්‍රකාශ කළ තිබුණේ. ඒත් එක්කම ඉතා පැහැදිලිව කිව්වා තමන් ආණ්ඩුවක් විදිහට ආයෝජකයන් තෝරගන්නේ ඒ ආයෝජකයාගේ දේශපාලන සබඳතා මත නෙමෙයි, එම ආයෝජනයෙන් රටට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ සහ සමාජ ප්‍රතිලාභ සලකා බලලා කියලා. කොහොම වෙතත් මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට මුල්ගල ලැබුණා. එම කර්මාන්ත ශාලාවේ කටයුතු ඉදිරියට සිද්ධ වෙන බවක් තමයි අපට වාර්තා වෙන්නේ.
මීළඟ කාරණේ ඇත්තටම මේ බොහොම සිවිල් කාරණාවක්. අපි ඇත්තටම මේ සාකච්ඡා වාරයේ හරහා විශේෂ අවධානයට ලක් කරන්නේ විදේශීය ශ්‍රී ලාංකික ජනප්‍රජාවට ශ්‍රී ලංකාවේ සිදුවන උණුසුම් දේශපාලනික කරුණු කාරණා පිළිබඳව වඩාත් සවිස්තරාත්මකව තොරතුරු පැහැදිලි කිරීම. නමුත් මේක සිවිල් කාරණාවක් බවට පත් වුණාට මේක දැන් ඇත්තටම රට තුළ ලොකු විරෝධතාවක් බවට පත් වෙමින් යන කාරණාවක් නිසා මට හිතුණා මේ පිළිබඳවත් අවධානයක් යොමු කිරීම වැදගත් කියලා. ඒ තමයි සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මේ දියුලපිටියේ ප්‍රාදේශීය ලේකම්වරියට බැනවැදීමේ සිදුවීමක් හා සම්බන්ධව ඇති වෙලා තියෙන මේ විශේෂිත වියවුල්කාරී වාතාවරණය.
රංජන් රාමනායක, මම මේ අකරංගම ගමේ ඉන්නේ. ඉතාලම දරුණු විදිහට මේ හැරි පස් කපලා බොරුළු කපලා අවුරුදු 4ක් තිස්සේ මේක කෙරෙනවා.
ඇමතිතුමා භූවිද්‍යා හා පතල් කැඩින් පාරයන්ට තමයි බලපත්‍ර දෙන්නේ. පරිසර අධිකාරිය නිර්දේශ කරනකොට ඒගොල්ලෝ දෙනවා.
ඔව්.
ඔබතුමාලට ගැටලුවක් තියෙනවා නම් ඒවන්න අපි අදාළ ආයතන වලට සහ දිස්ත්‍රික් කමිටුවට මේ
චන්දාර දෙලා තියෙනවා. ඔබ ඔබතුමීට කිසිම බලයක් නැද්ද?
ඒකට පුළුවන් පොලිසියට පුළුවන්. මට බලපත්‍ර නැතිනේ බලයක් නැහැ.
කිසිම වගකීමක් ගන්න බෑ ඔබතුමීට නේද?
නෑ වගකීමක් ගන්න බැරි කමක් නෙමෙයි. මට භූවිද්‍යා බලපත්‍රයක් මේ තහනම් කිරීමේ බලයක් නැහැ.
කොබුසුමි බැඳිලා නැහැ කියලා ඔබතුමී කියන්නේ?
නෑ නෑ එහෙම එකක් නෙමෙයි. මම කියන්නේ පරිසර අධිකාරිය කරන එකයි භූවිද්‍යාක කරන එකයි ප්‍රාදේශීය ලේකම් මේ රාජකාරිය
යොමු කරන එකට බලපත්‍රයක්
තියෙනවා කියලා එවන්න.
මොකද්ද? හලෝ, ආයි ගන්න මගේකින් ගන්න.
හලෝ
හලෝ, මම රංජන් රාමනායක කතා කරන්නේ.
ඔව් ඔව්.
ඇයි ලයින් එක කට් කළේ ඔයා?
චන්ඩිය
කියලා අපි දන්නවා. අපි දන්නවා ඔයා ගෙවල් හදන්නේ කොහොමද කියලා. ඔයා ගෙවල් හදන්නේ කොහොමද? අවුරුදු 7ක් ඉන්නවා මෙහෙ. විධිවත් පරිදි අවුරුදු 7ක් තිස්සේ මේක කාලා කාලා හොරකම් කරලා උඹලට උඹලට හෙන ගහනවා උඹලට. උඹලට හෙන ගහනවා.
කමන්නේ මතුමා.
කමන්නේ? අපි 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 දැන් කට්ටිය මේ ජනතාව මොතන එනවා දැන්. උඹලට හෙන ගහනවා.
අපිට අතර වාර්තා වෙනවා මේ රාජ්‍ය නිලධාරීන් බහුතරයක් මේ සම්බන්ධව විරෝධය පළ කරමින් සිටිනවා කියලා. සම්පූර්ණ විස්තරයක් ඔබෙන් ලබා ගන්න කැමති ප්‍රියන්ත.
ඔව් ඇත්තරම නියෝජ්‍ය මාත්‍ර රංජන් රාමනායක මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජ්‍ය නිලධාරීන් අදිනේදී සේවයෙන් බැහැර වීමට තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම මේ පරිපාලන නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා ප්‍රකාශ කළා තිබුණා බදාදා වන විට විසඳුමක් ලැබුණ නැත්නම් ඔවුන් දැවැන්ත උද්ඝෝෂණයකට රටපුරා යොමු වෙන බව. ඒ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටියේ ප්‍රාදේශීය ලේකම් වරියට තමයි දුරකථනයේ රංජන් රාමනායක අමාත්‍යවරයා දැනවදින ආකාරය අප ජනමාධ්‍ය හරහා දුටුවේ. ඔහු වංචාවක් ගැන සඳහන් කළා. ඒත් එක්කම මෙවැනි කාරණා සම්බන්ධයෙන් කෙන ගහන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් වරියට කියන වචනේ පාවිච්චි කළා. එතෙන්දී දුරකථන සංවාදයේ තුල ප්‍රාදේශීය ලේකම් වරිය කිව්වේ ඇයට විරුද්ධ යම් කිසි ආකාරයක චෝදනාවක් තිබෙනවා නම් ලිඛිතව ඒ ඉදිරිපත් කළ පරීක්ෂණයක් පවත්වලා පරීක්ෂණයෙන් ගැටලුවක් මතුනොත් ඇය ඉවත් කළ හැකි. කෙසේද ඒ ආකාරයට නෙමෙයි සිද්ධ වුණේ. ඉතින් මේක සමාජය තුළ බොහෝ විවේචනයට ලක් වෙනවා. ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලුපිටිය ප්‍රදේශයේ පස් කැපීමක් එතකම් බොරුළු වීමක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ මතු වුණේ. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ විරෝධයක් තිබුණා. මේ නීති විරෝධී ආකාරයට පරිසරය විනාශ වන ආකාරයට පස් කැපීම අඛණ්ඩව කාර්යත්‍ය සිද්ධ වෙනවායි කියලා, බොරුළු කැපීම සිද්ධ වෙනවායි කියලා. ඉතින් මේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට. ඒ තමයි මේ දිවුලපිටිය අකරගම කියන ප්‍රදේශයේ මෙම් පස් කැපීම සිද්ධ වෙන්නේ, බොරුළු කැපීම සිද්ධ වෙන්නේ ඉන්දික අනුරුද්ධ කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන, මේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරමින් සිටින මන්ත්‍රීවරයෙකුට. ඒතර මේ මන්ත්‍රීවරයාට පස් හොරා යන නමින් තමයි ආමන්ත්‍රණය කළේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා. ඉන්පසු මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරන්න ජනතාව තිබූ උද්ඝෝෂණයක අවස්ථාවකට තමයි රංජන් රාමනායක මේ නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී වුණේ. ඔහුත් නියෝජනය කරන්නේ මෙම ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ආසනය තමයි. එතකොට ඔවුන් ජනතාව සමග එකතු වෙලා තමයි මේ ප්‍රාදේශීය ලේකම් වරියට මෙම දෝෂාරෝපණය එල්ල කළේ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ම විරෝධය පළ කරලා තිබුණා. ඔවුන් පිළිඅරගෙන තිබුණා මේ අවස්ථාවේ පාවිච්චි කළ වචන හැසිරුණු ආකාරය අනුමත කරන්න බැහැ කියලා. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයෙනුත් මේ සම්බන්ධයෙන් විවේචන එල්ලලා තිබුණා. අවසානයේ ඔහුට සමාව ගත යුතු බව තමයි පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ මත උද්ඝෝෂණ පැවැත්වූ එම් ප්‍රදේශයේ නිලධාරීන් ප්‍රකාශ කළා තිබුණේ. ඔහු අවසාන වශයෙන් මාධ්‍යම ඔක්කැඳුමෙන් කියා සිටියා ඔහු සමාව ගැනීමට ලෑස්ති. හැබැයි සමාව ගන්නවා නම් අර පස් කැපීම් පරිසර විනාශයන් එම දිවුලුපිටිය ප්‍රදේශයේ සිද්ධ වෙන බව කියන මෙම කියන කාරණා නතර විය යුතු බව. කෙසේ වෙතත් සමාව ගැනීමක් තවම සිද්ධ වෙලා නැහැ. මෙය ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයෙකු වන රංජන් රාමනායක මහතාගේ මෙම ක්‍රියාව සහ පරිපාලන නිලධාරීන් අතර ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මේ වෙනකොට. කෙසේ වෙතත් රාජ්‍ය නිලධාරීන් නිමෙත පරිපාලන නිලධාරීන් මේ ආකාර විරෝධය පළ කරන්න ගත්තොත් එහෙම සමහර විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය පරිපාලන කටයුතු විෂයම් ආකාරයකට බිඳ වැටීමට ඉඩ තිබෙනවා. දිල්රක්ෂි
හොඳයි ප්‍රියන්ත, බොහොම ස්තුතියි. ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගේ සතිය තුළදී සිදුණු උණුසුම් දේශපාලනික සහ සමාජීය කරුණු පිළිබඳව පුළුල් විග්‍රහයක් යෙදුනට අපිත් එක්ක ලබන සතිය සඳහා හමු වෙන තෙක් ඔබට ආයුබෝවන් කියමින් අපි සමු දෙනවා. බොහොම ස්තුතියි, ආයුබෝවන්.
ආයුබෝවන් දිල්රක්ෂි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.